වාකල්තැබීම.
කරුකතානායක තුමනි, පාර්ලිමේන්තුවේ 2024 ජූනි මාස 4 වන දින අඟහරුවාදා දින පෙරවරු 9:30 දක්වා කල්තැබිය යුතුයි යෝජනා කරනවා.
සභාව කල්තැබීමේ යෝජනාව ලස්සන කිරියල්ල. සක්ෂන් කිරියල්ල මැතිතුමා. ඔබතුමා ආසනේ හිටියේ නැහැ. ඔබතුමාට කතා කරන්න.
ගරු කතානායකතුමනි, රටක පැවැත්මට නීති ආධිපත්‍යයන් සහ පාලනයන් ඉතා වැදගත් සාධක වේ. වත්මන් ආණ්ඩුව බලයට පත්වීම සමගම සිදු කළ සීනි බදු වංචාව, කාබනික පොහොර ගැනීමේ වංචාව, රිට්‍රෝ ගෑස් බිලට ගැනීමේ වංචාව දක්වා මෑතක වාර්තා වූ යුනයිටඩ් සෝලාර් ව්‍යාප්තියේ සිට VFS IBS ආයතන වෙත වීසා නිකුත් කිරීමට ලබා දීම දක්වත් නොනවතින දූෂණ වාර්තා වෙන්නේ රට බංකොලොත් කිරීමට වගකිවයුත්තන් තවමත් පාලන බලයේ සිටින අතරය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති හිතුපතේ අර්ථ නිරූපණය කරමින් පොලිස්පති පත් කළ වත්මන් ආණ්ඩු පාස්කුපහාරයේ මහමලුකරුවන් සොයා ගැනීමේ සිට අනීතිකව මෙරට රැඳී සිටින හිටපු නීති විරෝධී පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය අත්තරගෝඩ ගැනීම නිසා නොගැනීම නිසා ප්‍රවාද කිරීම දක්වා නීතිය ක්‍රියාත්මක කිරීමේ මැලිකම් දක්වල. අනෙක් අතට සමාජ මාධ්‍ය පාලනයේ පනතේ සිට මාධ්‍ය නියාමන පනත දක්වා නව නීති පනවමින් හා පැනවූ නීති අනර්ථයේ භාවිතා කරමින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයන් සීමා කරයි. එම නිසා රටේ නීතිය ආධිපත්‍යයට නැවත යථා පරිදි ගොඩනැගීමටත් දූෂණයෙන් තොර රටක් ඇතිකිරීමටත් සොරගත් වත්කම් නැවත රට ගෙනීමටත් අවශ්‍ය කඩිනම් නිර්දේශ හා යෝජනා හඳුනාගත යුතුයි යෝජනා කරමි.
ලක්ෂ්මන් කිරියල් ඇමතුමාගේ යෝජනාව අපි ස්ථිර කර
මුජිබ ඔබතුමාට අවස්ථාව දෙන්න. ඔබතුමා ආසනේ හිටියේ නෑ. ඉල්ලලි කරලා ආසනේ හිටියේ නැතුව කොහොමද අපි කතා කරන්නේ? ඔබතුමාගේ ඔව් මුජිබ රහමන් මැතිතුමා,
මම ආයි විල් ස්පීක් නවු.
ඔව්
ගරු කතානායකතුමනි, මේ ළඟදී මම දැක්කා මේ ගරු ජනාධිපතිතුමා තෙල්ලෙඩිය අධිකරණය විවෘත කරන්න ආපු වෙලාවේ මහා උදාරුවට කිව්වා එතුමාගේ
ඔබතුමාගේ වරප්‍රසාද ප්‍රශ්නේ ගන්න ඔබතුමා ආසනේ ඉන්න ඕනේ. ඒ වරප්‍රසාද ප්‍රශ්නේ ඉල්ලලා ආසනේ නැහැ. ඉතින් කාටද කතා කරන්නේ?
You was made in law. Yeah. You were made in order in the house. I can't made in order.
No. You go ahead.
ගරු කතානායකතුමනි, මා කලින් කිව්වේ ගරු ජනාධිපතිතුමා ඊළඟ තෙල් දිනේට ආපු වෙලාවේ කිව්වා නීති 75ක් අලුතෙන් ගෙනාවා කියලා එතුමාගේ කාලේ. ඒක ඇත්ත. නීති 75ක් ගේන්නේ නැති. නමුත් නීති පාර්ලිමේන්තුවේ සම්මත කරන ක්‍රමය වැදගත්කම නීතිය ක්‍රියාත්මක කිරීම. මොකද අපි දැකලා තියෙනවා පසුගිය අවුරුදු 4-5 තුළ නීතිය ක්‍රියාත්මක වුණේ ආණ්ඩුවේ විරුද්ධවාදීන්. ආණ්ඩුවේ හිතවත් අයට නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ. ඒකේ මා කලින් කිව්වා විජේදාස රාජපක්ෂ මැතිතුමාට යහපාලන ආණ්ඩු කාලේ වර්තමාන අග්‍රවිශ්වකාරතුමා නීතිපති කාලේ දාපු නඩු 42ක් තිබ්බා. වර්තමාන අග්‍රවිශ්වකාරතුමා නීතිපති කාලේ නඩු 42ක් දැම්මා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩු ආයෙන් පස්සේ ඒ නඩු වල මොනවා වුණාද කියලා අපි දන්නේ. මේව තමයි ආර්ථික අපරාධ නඩු. ඉතින් මේ මෑතකදී අපි දැක්කා මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කටුනායක ගුවන්තොටුපලේ සුළු සේවයකට පහර දෙනවා. කෝණීතිය අධිකරණ මැතිතුමා කෝණීතිය සුළු සේවයකට පහර දෙනවා. ඔව් උජාරුවට ටීවී එකට ඇවිල්ලා කිව්වා බග් ගැහුවා තමයි කිව්වා. ඉතින් මේ වගේ සුළු දෙයකටවත් නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඉතින් ලොකු දේවල් ගැන ඇත්ත වශයෙන්ම අපිට කතා කරන්න දෙයක් නැහැ. අර මම විජේදාස මැතිතුමාගෙන් අහන්න කැමති අර කටුනායක ගුවන්තොටුපලේ සුළු සේවකයාට පහර දුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවාද? ඔබතුමාද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති විදිහට ඔබතුමාට ප්‍රශ්නයක් ඇති.
ගරු කතානායකතුමනි,
මේ මං හිතන්නේ මේ අපේ ජේෂ්ඨම හිටපු ඇමතිවරයෙක් මන්ත්‍රීවරයෙක් විදියට ගරු ලක්ෂ්මන් කිරියාල මැතිතුමා දන්නවා මේ නීතිය ක්‍රියාත්මක කරන එක අධිකරණ ඇමති නෙමෙයි කරන්නේ. පොලිසියට පැමිණිල්ලක් ලැබුණොත් පොලිසිය විසින් ඒ රාජකාරිය කරන්න ඕන. ඒ වගේ මට යම්කිසි අධිකරණ ඇමතිවර බලතලයක් තියෙනවා නම් මම වාමයක ක්‍රියාත්මක කරනවා. නමුත් ඒ බලය තිබෙන්නේ මට නෙමෙයි පොලිසියට.
ඇමතිතුමනි මිනිමරුව අල්ලනව ඇසින්දුරු සාකි නැතුව. මිනිමරුව අත උසාවියේ වැඩිකාරය කරලා ඇසින්දුරු සාකි නැතුව මේක ටීවී එකේ දැක්ක ඔක්කොමලා මුළු ලංකාවම දැක්කා. එයා පිළිගත්තා. අර ලැටින් කියවලා තියෙනවා රේ සිප්සා ලොකිටෝර් කියලා. ෆැක්ස් ස්පීක් ෆෝ දෙම්සෙල්ස්. අපේ හකිම් මැතිතුමා දන්නව ආයිත් මේක නඩු කතා කරන දෙයක් නෑ. සිද්ධිය ටීවී එකේ දැක්කා. එයා පිළිගත්තා. ඉතින් මේක තමයි මම කියන්නේ. මේ වගේ කුඩා දෙයකටවත් නීති ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඔබතුමා දන්නවද දැන් අවුරුදු දෙකකට කලින් දැන් ගරු කතානායකතුමනි දැන් ආණ්ඩුව දැන් UN එකේ යඩේකට නවත්තලා එක්සත් ජාතීන්ගේ මානවික කෞසලයේ යඩේකට නවත්තලා මොකද එතෙන්ද ගියාම උත්තර දෙන්න බෑ. අන්තිමට ගියේ අවුරුදු දෙකකට කලින්. ඔබතුමා ගියානේ මෙතුමා ගියා. ඒක මෙතුමාගේ වැරද්දක් නෙමෙයි මෙතුමා ගියා. එදා මොකද UN එකෙන් කිව්වේ ශ්‍රී ලංකාවේ ආර්ථික අපරාධ economic crimes සිද්ධ වෙනවා කියලා. උත්තර දෙන්න බැරි වුණා. විදේශ කටයුතු වාර්තාංශය අය මේ ගොළු වෙලා හිටියේ. ඊට පස්සේ අද වෙනකන් ඒ එක්කෙනෙක්වත් ගිහිල්ලා නැහැ UN එකට. දැන් එක්සත් ජාතිකයේ සංවිධානය අත්හැරලා අත්හැරලා වැඩ කරන්නේ. ජාත්‍යන්තර සම්බන්ධතා නැහැ. ඉතින් මෙහෙම රටක් ගෙඩියන්න පුළුවන්ද? ජාත්‍යන්තර සම්බන්ධතා නැතුව අපේ රට බංකොලොත් කරලා ජාත්‍යන්තරේ නැහිල්ලනවා. ඔව් කරන්න පුළුවන්ද? ජාත්‍යන්තරේ ආධාර ගන්න නම් එක්සත් ජාතීන්ගේ සම්මුතිය වලට අනුකූලව අපි කටයුතු කරන්න ඕන. එතකොට දැන් බලන්න මේ IMF ගරු දෙරුවා මට නම් පේන්නේ ගරු ජනාධිපතිතුමා මේ IMF රීස්ට්‍රක්චර් ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කරන්නේ චන්දි වෙරළකම් මේ කරන්නේ නැද්ද විජේදාස පැතුමා? මොකද දන්නවද මේ අපි ප්‍රතිව්‍යුහගත කිරුවේ නැති වුණාම ඩයගේ වන්න ඕනේ. නෑ කිවන්න ඕනේ. ලෝකේ කිසිම රටක්වත් ගරු කතානායකතුමනි මේ වගේ අවුරුදු දෙකහමාරක් රීස්ට්‍රක්චරි කෙරුවේ නෑ. රීස්ට්‍රක්චරි කෙරුවේ නෑ. ප්‍රතිවිගත කෙරුවේ අවුරුදු දෙකහමාරක්. හැම රටක්ම අවුරුද්දකින් එකහමාරක ඉවරුණා. දැන් මේක කරන්නේ නෑ. මොකද මේක අර හිඟන්නක තුවාලේ වගේ බංකොලොත් කිව්වා නෑ කිවන්න ඕනේ නෑනේ. නෑ කිවන්න ඕනේ නෑ. එතකොට අතේ සල්ලි ටිකක් තියෙනවා. ප්‍රතිවිගත කෙරුවොත් නෑ කියවන්න ඕනේ. අවුරුද්දකට $6 billion ගෙවන්න ඕන. අනේ මිනිසා මේ ප්‍රතිවිගත කිරීම නොකර ඡන්දෙ දක්වා මේක ඇදගෙන හිටරෝ. මං අද කිව්වයි කියලා ලියා ගන්න. ඉතින් මේක තමයි ඇත්ත තත්ත්වේ. ඒ වගේම මම කියන්න ඕන අද යුක්තිය මෙහෙයුම ගැන. මේක හොඳ පැත්තකුත් තියෙනවා. නමුත් කතානායකතුමනි මේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩු කාලේ පොලිසිය බාර පොලිසියට බාර වෙච්ච අය 20ක් 20 දෙනෙක් ඝාතනය කරලා තියෙනවා නේද විජේදාස මැතිතුමා? පොලිසියට බාර වෙච්ච 20ක් ඝාතනය කරලා තියෙනවා. පොලිසියට බාර වෙන්නේ ආරක්ෂාවට රැකවරණයට. පොලිසියට බාර වෙච්ච 20ක් පොලිසිය ඉන්නකොටම ඝාතනය වුණාම අපි කොහොමද ඒවට ජාත්‍යන්තර වශයෙන් උත්තර දෙන්නේ? අන්න මේ නිසා මම දැක්ක යුක්තිය මෙහෙයුම ගැන අපේ ගරු ඇමතිතුමා නැහැ. නියුජ්‍ය ඇමතිතුමත් ඉන්නවද? නියුජ්‍ය ඇමතිතුමත් නැහැ. ගරු ඇමතිතුමා කියලා තියෙනවා බය නැතුව වැඩි දියට කියලා. බය නැතුව වැඩි දියට කිව්වා. තුවක්කුව පාවිච්චි කරන්නේ මේ රටේ නීතියක් නැති නිසා. නීතියක් තියෙනවා තුවක්කුව පාවිච්චි කරන්න ඕනද? නීතිඥ සංගමය කියලා තියෙනවා ගරු නීති ආසාව ඇමතුමා ඉවත් කරන්න කියලා. එහෙම නේද? එහෙම නේද විජේසස ඇමතුමා? නිවේදනයක් ටිකක් කරුවා. යෝජනාවක් සම්මත කරුවා. වහාම නීති ආසාව ඇමතිවරයා ඉවත් කරන්න කියලා. මේක අනීතික ප්‍රකාශයක්. වෙඩි තියන්න. අපි දැක්කා මේ යුක්තිය මේ යටතේ හොඳ පැත්තකුත් තියෙනවා මට කියන්න. නමුත් අනුමත කරපු හෝටලයක් බෙරලයි තිබ්බ අනුමත කරපු හෝටලයක් ගිහිල්ලා බලාත්කාරයෙන් කඩ දැම්මා. මේ වහරිද? මේම නීති අතර ගන්න බෑ. මේ ඔඩිසා තමයි අද අපි තනි වෙලා තියෙන්නේ. එක්සත් ජාතිගේ සංවිධානයට යන්න බැරුව ඉන්නේ. දැන් රූම් එකේ කතා කරන්නේ. කිසිම ඇමතිවරයෙක් ගිහිල්ලා නැහැ UN එකට ගිය අවුරුද්දකට. මොකද UN එකට ගියාම අපිට ප්‍රශ්න ඇති වෙනවා. මම මේ ළඟදී දැක්කා. දැන් අපි නීතිය ගැන කතා කරනවා. කොහ පළාත් පාලන මැතිවරණේ ශේෂාධිකරණය කිව්ව චන්ද තියන්න කියලා. ආණ්ඩුව කියන සල්ලි දෙයි කියලා. මම ඔබතුමාගේ අහන ප්‍රශ්නයක්. මැතිවරණ කොමසාරිස් සාවා යුක්තිය හිරුවකේ වැඩසටහනකට. එතුමාගේ හැව්වා පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කරුවායින් පස්සේ ආණ්ඩුව සල්ලි නැහැ කිව්වහම මැතිවරණ කොමිසම අසරණ වුණා. ජනාධිපතිවරණය කිව්ව සල්ලි නැහැ කියලා මොකද කරන්නේ? ඇව්වා මැතිවරණ කොමසාරිස්. එතුමාගේ හැව්වා. එතුමාට උත්තරයක් නැති වුණා. උත්තරයක් නැති වුණා. දැන් අපි අධිකරණයට ගිහිලා තියෙන මේ පළාත් පාලන මැතිවරණය ඉල්ල අවුරුදු එකපාරයි. තාම තීන්දුවක් දීලා නැහැ. අපි පාර්ලිමේන්තුවේ වෙලා කන්නලා කරන්න ඕන. යුක්තිය උදෙසා. ගිය අවුරුද්දේ මාර්තු මාසයේ 8 වෙනිදා ඡන්ද තියන්න තිබ්බේ. 8 වෙනිදා. ගිය අවුරුද්දේ මාර්තු 8 අපි ශේෂාධිකරණයට ගියා. ශේෂාධිකරණයේ ඡන්ද තියන්න කිව්වා. ඒතර මන්ත්‍රීවරයෙක් නැගිටලා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කෙරුවා. ඔබතුමා එක වරප්‍රසාද කමිටුවට යොමු කෙරුවා. ඒතර ශේෂාධිකරණයේ විනිශ්චයකාරවරු ඔබතුමා වරප්‍රසාද කමිටුවට යොමු කරලා තියෙනවා. ඒව හරිද? අධිකරණයට බලපෑමක් නේද කෙරුවේ? අන්න ඒ නිසා මම කියන්නේ අද පාර්ලිමේන්තුව තුල අපිට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ. ඔබතුමාගෙන් අපි පය දෙකක් කතා කරුවා විශ්වාසමක යෝජනාවේදී. ඉතින් අපි ආයෙත් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. නමුත් අධිකරණය වුණත් අද දැන් ගිය අවුරුද්දේ මාර්තු මාසේ 8 වෙනිදා ඡන්ද තියන තිබ්බේ. අපි අභියායතන ඉදිරිපත් කරුවා. නමුත් අර සිංහලෙන් කියන්නේ බෝලේ පාස් කරනවා. කල් දානවා. අවසන් තීන්දුවක් දෙන්නේ නැහැ. ඉතින් මේක තමයි මම මට මතකයි 20 වෙනි සංශෝධනය මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු දවසේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ශුන්‍ය කරන්න, ඒක දුර්වල කරන්න මම සංශෝධන 25ක් ගෙනාවා. නමුත් එදා අධිකරණ ඇමතිවරයා ඒ 25ව ප්‍රතික්ෂේප කෙරුවා. මොකද්ද උනේ? අවුරුදු 3ක් ගිහිල්ලා ආණ්ඩුව අවුරුදු 3ක් නැති කරගත්තා. අවුරුදු 3ක් ගිහිල්ලා 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවා. අර මං ඉදිරිපත් කරපු සංශෝධන ඇතුළත් කළා. ගරු කතානායකතුමනි, රූල් ඔෆ් ලෝ, නීතියේ උත්තරීතර භාවයේ නැතුව ආයෝජන මේ රටේ එන්නේ නැහැ. අත්‍යවශ්‍යයි. දැන් කටුනායක ආයෝජකට පහර දුන්නා. මම දන්නේ ඒ ආයෝජකයා යන්නේ කියලා තියෙන නමුත් පහර දුන්නා. මන්ත්‍රීවරයෙක්ගේ ඉල්ලීමක් කෙරුවේ නැහැ කියලා. ඉතින් මේ වගේ තත්ත්වයන් යටතේ ආයෝජකයෝ එයිද අපේ රටට? අද අපේ රට බංකොලොත් 48 ඉන්න ආණ්ඩු ගණනාවක් තිබ්බා. කිසිම ආණ්ඩුවක් රට බංගලොත් කෙරුවේ හැමෝ හැම ආණ්ඩුවක්ම අවුරුද්දක් විතර කරන්න සල්ලි ඉතුරු කරලා ගියා. නමුත් මේ අය රට බංගලොත් අද අපේ රටේ ප්‍රශ්න වලට මුල මෙතන තියෙන්නේ. විශ්වවිද්‍යාල ප්‍රශ්න වලට, කෘෂිකර්ම ප්‍රශ්න වලට, කර්මාන්ත ප්‍රශ්න වලට, අධ්‍යාපන ප්‍රශ්න වලට මුල එතන. අන්න එම නිසා මං කලිනුත් කියලා තියෙනවා, ශේෂාධිකරණ රට තීන්දුව බලන්න කරු කතාට ඇතුවා. ඒකේ පළවෙනි හේතුව මොකද්ද කියන්නේ? අපේ රට බංගලොත් අපේ රට මේ අඩතුරට වැටුනේ අර යහපාලන ආණ්ඩුව කාලේ එකතු කරගත්ත වැට් ආදායම අවුරුද්දක බිලියන 700ක්. අවුරුද්දක බිලියන 700ක වැට් ආදායම මේ අය පළවෙනි අයවැයම නැති කරගත්තා. පළවෙනි අයවැයම ඔය හුඟක්කාය කතා කරනවා මේ ලොකු සභාගම් ගැන. ලොකු සභාගම් රටට ආදරේ නෑ කරු කතාට ඇතිකොටි. සභාගම් වලට ඉඩ දෙන්න ඕන. නමුත් බදුසාර දෙන්න ලැලකයි. අන්න ඒකයි වෙනස. ගෝඨාභය රාජපක්ෂ මැතිවා මැතිවරණයට කලින් මේ සභාගම් වලට එන්න කියලා සාකච්ඡාවට ශංග්‍රිල්ලා හෝටලේ ඒ සභාගම් කිව්වා මේ වැට් එක ඉවත් කරන්න කියලා. එතුවා ඉවත් කෙරුවා. ඒ අය ගෝඨාභය රැවට්ටුවා. ඒ අය කිව්වා වැට් එක ඉවත් කරන්න අපි මේ බිලියන 800 අපි ඉන්වෙස්ට් කරනවා. තරුණයට රැකියාවල් දෙනවා. නමුත් ඉන්වෙස්ට් කෙරුවද? ඒකට සාක්කු උදාගත්තා. ඔන්නක තමයි මුනේ. මේ වගේ දෙයක් උඩ ගරු නියෝජ්‍ය කතාට ඇතුළුනේ එංගලන්තේ. බොරිස් ජොන්සන් මැතිතුමා අගමැති කාලේ මේ ලංකාවේ වැට් එක වගේ විශාල බද්දාක අය කරන ලොකු ව්‍යාපාරිකයෙක් පොඩි අයගේ නෙමෙයි. පොඩි අයගේ අය කරුවා. ලොකු අයගේ අය කරුවා. sorry. පස්සේ මොකක්ද උනේ? බොරිස් ජොන්සන් අර කොවිඩ් කාලේ කොවිඩ් නීති රීති කඩලා නම්බර් 10 ඩවුන් ස්ට්‍රීට් පාටියක් දැම්මා. ඒට අස්සෙන් සිද්ධ වුණා. අලුත් අගමැතිවරයෙක් ආවා ලිස් ට්‍රස් කියලා. එයා මේ ගෝඨාභය රාජපක්ෂ කෙරුවාගේ ඒ බදු ඔක්කොම ඉවත් කරන්න පිබුරුවත් හැදුවා. හැබැයි ඒ මන්ත්‍රීවරු අපේ මන්ත්‍රීවරු වඩා ඒ මන්ත්‍රීවරු ලයික් අඩු නෙවෙයි. ඒ ඒ ඇව්වා එංගලන්තේ අගමැති තුමියගෙන් හොඳයි මේ වැට්ටාදාම අපි ඉවත් කරනවා. කොහෙන්ද මේක හොයාගන්න කියලා. ලැබෙන ආදායමක් ඉවත් කර කොහෙන්ද හොයාගන්න? එයා කිව්ව ණය ගන්නවා කියලා. එයා කිව්ව ණය ගන්න බෑ. ලැබෙන ආදායම ගන්න ඕන. අපි විරුද්ධයි කියලා ഇതുവരെ යන්න වුණා. නමුත් අපේ මන්ත්‍රීවරු මොකද කිව්වේ? ගෝඨාභය රාජපක්ෂ බිලියන 700ක වැඩිමදු ආදායම ඉවත් කරන්න නීති ගෙනාව පාර්ලිමේන්තුවට ලයිට් කඩු වගේ අතිස්සුවා. ඒකයි අපේ රට අසිරුතාවකටපත් උනේ.
කාලය අවසන්.
එදා මන්ත්‍රීවරු විරුද්ධ වුණා නම් තමුන්නාතලක් රූප පිටින් එකේ නැගිටලා විරුද්ධ වුණා නම් මේකට අපි විරුද්ධයි කියලා කවදාකවත් කරන්නේ නැහැ. අන්න ඒ නිසා මේ අවස්ථාවේදී දැන් මේගොල්ලෝ බංකලොත් කළා. තාම මේකේ ඉල්ලිලා ඉන්නවා. තාම ඉල්ලිලා ඉන්නවා. මෙන්න ආණ්ඩුවක් නම් බංකලොත් කරුවාම දාලේ යනවා. දාලේ යනවා. නමුත් දාලේ යන්නේ ශක්තියකුත් නැහැ. මොන බැතිවරේ තියන්න කියලත් තටමත් තටම ඉන්නවා. කට්ටියක් ඉනවා පාර්ලිමේන්තු, කට්ටියක් ඉනවා ජනාධිපති. මුළු රටම අරතුරේ හරියට බැතිවරණය ගැන ප්‍රකාශයක් කරන්න නැතුව ව්‍යාපාර වලට ප්‍රශ්නයක්, පාසල් වලට ප්‍රශ්නයක්, අනාගතය සකස් කරගන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. අන්න නිසා මේ අවස්ථාවේදී අපේ ඉල්ලීම රට බංකලොත් කරපු කණ්ඩායමට රට ගොඩ දාන්න බෑ. රට ගොඩ දාන්න බෑ. මොකද රට බංකලොත් කරපු අයට ජාත්‍යන්තර ආධාර හම්බ වෙන්නේ නෑ. ජාත්‍යන්තර ආධාර හම්බ වෙන්නේ අලුත් ආණ්ඩුවකට, මේක අලුත් ආණ්ඩුවකට පාරකපලා රට බේර ගන්න අවස්ථාවක් ලබා දෙන්න කියමින් මගේ වචන සල්පය අවසන් කරනවා.
මුජිබරාව මන් මැතුමා. ඔව් එතුමා.
අර
ගරු ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමාගේ කතාවේදී මගෙනුත් ප්‍රශ්න කීපයක් එතුමා මතු කරපු නිසා මම එක කාරණයක් විතරක් සම්බන්ධව උත්තරයක් දෙනවා. ගරු මන්ත්‍රීතුමා කිව්වා යුක්තිය මෙහෙයුමේදී පොලිසියට බාර වෙච්ච 20 දෙනෙක් ඝාතනය කරලා තියෙනවා කියලා. මම මේ අවස්ථාවේදීම දුරකථනයෙන් පොලිස්පතිතුමාට කතා කරලා ඇහුවා එහෙම සිද්ධි එකක් හරි වාර්තා වෙලා තියෙනවද කියලා. එහෙම සිද්ධි එකක්වත් වාර්තා වෙලා නැහැ, සිද්ධ වෙලත් නැහැ. එක සිද්ධියක් වෙලා තියෙනවා, නාරම්මල පොලිස් නිලධාරියෙක්ගේ අතේ තිබුණ තුවක්කුවක්පත් වීම නිසා පුජ්‍යලේ ඝාතනය වුණා. ඒ පොලිස් නිලධාරියට විරුද්ධව දැනට නීතිය ක්‍රියාත්මක කරලා නඩු පවරලා තියෙනවා. ඒ අරෙන්න යුක්තිය මෙහෙයුමේදී කිසිදු පුජ්‍යලයක බාර වෙච්ච කෙනෙක් අතුරුදහන් වීමක් හෝ ඝාතනය කිරීමක් සිද්ධ වෙලා නැහැ කියලා මම මතක්
කරනවා. මම යුක්තිය මෙහෙයුම ගැන නෙවෙයි කිව්වේ, ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ රටේ ආණ්ඩුව බාරගත්තේ දා ඉඳලා මේක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සටහන් වෙලා තියෙනවා. ඔබතුමාට මම එවන්නම්. මේක UN එකේ සටහන් වෙලා තියෙනවා. පොලිසියට බාර වෙච්ච 20ක් ජීවිත රැති වෙලා තියෙනවා. යුක්තිය මෙහෙම නෙවෙයි. Before that. No, sorry.
මුජිබර් රහමන් මන්තුමා ඉක්මන් කරන්න.
ගරු කථානායකතුමනි, විපක්ෂ සංවිධායක ගරු ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා එගෙන අපි යෝජනාව මා විසින් ස්ථීර කරනවා. ගරු කථානායකතුමනි, අපි සියලු දෙනාම දන්නවා අද වෙනකොට රටේ නීතිය ආධිපත්‍ය පැත්තෙන්, එවැගේම රටේ ආර්ථිකය හා දූෂණ, එවැගේම වංචා දූෂණ, රාජ්‍ය ගනුදෙනු, ඒ සියලු දේවල් අද වෙනකොට ඉහවා ගිහිල්ලා තියෙනවා කියන එක අපි දන්න කාරණාවක්. ගෝඨාභයගේ රාජපක්ෂගේ ඉඳන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දක්වා මේ කාලය තුළ අපි බැලුවොත් අපි සියලු දෙනාම දන්නවා බරපතල ලෙස රටේ නීතිය කඩා වැටලා තියෙනවා. එවැගේම බරපතල ලෙස රටේ වංචා දූෂණ ඇති වෙලා තිබෙනවා. කරන හැම ගනුදෙනුවකම අයිකෝ මේ ආණ්ඩුවේ ඉන්න ඇමතිවරුන්ට, එහෙම නැත්නම් ආණ්ඩුවේ ඉන්න කොටස්කරුවන්ට වාසි සාගන්න වෙන විදිහට තමයි හැම ගනුදෙනුවක්ම වෙලා තියෙන්නේ කියන එක අපි සියලු දෙනාම දන්නවා. එතකොට ගරු කථානායකතුමනි, අපි බැලුවොත් විශේෂයෙන්ම සීනි බදු ඒ වංචාවේ රුපියල් මිලියන 15,000 පාඩුවක් රජයට අහිමි වුණා කියන එක අපි විතරක් නෙමෙයි, මුදල් කාරක සභාවට මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා පවා වාර්තාවක් ඉදිරිපත් කරලා ප්‍රකාශ කළා ආණ්ඩුවට රුපියල් මිලියන 15,000 ආදායමක් අහිමි වුණා කියලා. ඒ රුපියල් මිලියන 15,000 ආදායම අහිමි වෙන්න තීන්දුව ගත්තේ එදා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, බන්දුල ගුණවර්ධන එදා වෙළඳ ඇමතිතුමා හැටියට ආණ්ඩුවේ හිටියා. තමුන්නාංශය තමයි එදා වෙළඳ ඇමතිවරයා හිටියට තමුන්නාංශයේ දෙකට විරුද්ධව එදා කතා කළා. ඒක වැරදි කියලා එදා තමුන්නාංශය කිව්වා.
ඕඩර් ප්ලීස්. හේෂා විතනගේ මන්ත්‍රීතුමා මූල ආසනයට පැමිණ.
සභාපතිතුමනි, අපි දැක්කා ඊළඟට පාර්ලිමේන්තුවේ මේ ඉන්න රාජ්‍ය මුදල් ඇමතිතුමා කිව්වා ඒ හයිමි වෙච්ච බදු ආදායම 30%ක් හිමි කරගන්නවයි කියලා කිව්වා. මං හිතන්නේ ඒක කියලා දැන් මාස ගණනාවක් වෙනවා. අපි දන්නේ නැහැ ඒක හයිමි කරගන්න, ඒක නැවත වතාවක් රජයට ගන්න, ඒ බදු ආදායමෙන් 100% අහිමි වෙච්ච බදු ආදායමෙන් 30%ක් ඔබතුමා කිව්වා මේ පාර්ලිමේන්තුවේ නැවත අය කරගන්නවයි කියලා. අපි දන්නේ නැහැ ඒක අය කරගත්තද, එහෙම නැත්නම් ඒකේ ක්‍රියාදාමයක් සිද්ධ වෙනවද කියන එක. ඒ වගේම තමයි ගරු කතානා මේ සභාපතිතුමනි, මේ රටට චීන පෝර ගේනවයි කියලා ඩොලර් මිලියන 6.9ක් ගෙව්වා. ඒ 6.9 ගෙව්වේ පොහොර ඇවිල්ලා අපේ ගොවිය පොහොර ටික දැක්කෙත් නැහැ, අන්තිමට අපිට මුදල් ටික ලැබුණෙත් නැහැ. චීනුන්ට ඩොලර් මිලියන 6.9ක් අපිට ගෙවන්න වුණා. ඒ පොහොර ලංකාවට පොහොර එවනවයි කියලා නැවත වතාවක් චීන ওই පොහොර ටික ගෙන්නගත්තා. අන්තිමට මේගොල්ලෝ එකඟ වුණා පොහොර ගෙන්න ගන්නවයි කියන කාරණාව උඩ ඊළඟට තිබුණු බෑන් ගැරන්ටි එකත් ඒ චීන සමාගම විඩ්‍රෝ කරගත්තා. අන්තිමට 7-5ක්වත් අපිට නැති වුණා, පොහොර ආවෙත් නැහැ, ඩොලර් මිලියන 6.9ක් ගෙව්වා, ඒක නැවත ආපසු ආවෙත් නැහැ. එහෙනම් ගරු සභාපතිතුමනි, මෙන්න මේ දක්වා ඉඳගෙන සුදුළුණු වංචා වෙන්න පුළුවන්. මේ වගේ ඉතාම දීර්ඝ ලැයිස්තුවක් අපිට කියන්න පුළුවන්. ඒක ඉඳන් අද වෙනකොට අපි සියලු දෙනාම දන්නවා VFS එක දක්වා අද වෙනකොට මේ වංචා ගනුදෙනු සිද්ධ වෙලා තිබෙනවා. විශේෂයෙන්ම වීසා ඔන්ලයින් නිකුත් කිරීමේදී අපි දැක්කා පෞගියදා ආණ්ඩුව විසින් පෞද්ගලික විදේශීය සමාගමකට බාර දුන්නා. ඒක බාර දුන්නේ විශේෂයෙන්ම ලංකාවේ තිබෙන ටෙලිකොම් ආයතනය, ඒ මොබිටෙල් ආයතනය යෝජනාවක් ඉදිරිපත් කරලා තිබුණා එක ඩොලරයකට මේක කරන්න පුළුවන් කියලා. ඒ එක ඩොලරයකට කරන්න පුළුවන් දේ තමයි ආණ්ඩුව විසින් VFS කියන විදේශීය සමාගමකට ඩොලර් 18යි 50කට හැම විදේශීයකෙකින්ම අය කරගෙන ඒක විදේශීය සමාගමකට ලබා දුන්නා. අපි දැක්ක ඇමතුමා ඉඳගෙන කියනවා මේක කැබිනට් අනුමැතියකින් තමයි මේක ලබා දුන්නේ කියලා. ගරු සභාපතිතුමනි, මම කියන්න ඕනේ දැන් මේ කැබිනට් එක තමයි එදා කෙහෙලිය රඹුක්වැල්ලට බාල බෙහෙත් ගේන්න, ඒ බාල බෙහෙත් ගෙනල්ලා මේ රටේ දෙමව්පියන්ගේ, මේ රටේ ඉන්න ජනතාවගේ ඇස් ටික අන්ධ කරන්න, ඒ බාල බෙහෙත් ගෙනල්ලා මේ රටේ ලෙඩ රෝග තව ටිකක් වැඩි කරන්න, ඒ හැම ගනුදෙනුවක්ම කෙහෙලිය රඹුක්වැල්ලට කරන්න ඉඩ දුන්නේ ওই කැබිනට් එක තමයි. ওই කැබිනට් එකෙන් තමයි, ওই කැබිනට් එකේ හින්දා තමයි කෙහෙලිය රඹුක්වැල්ල අන්තිමට ගිහිල්ලා හිරගෙදර ළඟ ඉන්න උනේ. මොකද හැම එකක්ම එතුමා ගත්තේ අදිසි මිලදී ගැනීම, බෙහෙත් ගෙන්නන්න හැම එකක්ම ওই කැබිනට් එක තමයි කෙහෙලිය රඹුක්වැල්ලට අනුමැතිය දුන්නේ. ඒ හින්දා ওই කැබිනට් එක ගන්න තීන්දු පාරිශුද්ධභාවයක් නැහැ. ওই කැබිනට් එකෙන් ගන්න තීන්දු නිවැරදි කියලා කොහෙවත් ඔප්පු වෙලා නැහැ. ඒ හින්දා ওই කැබිනට් එක තමයි එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට රට බංකොලොත් කරන්න ගත්ත තීන්දු ගත්තෙත් ওই කැබිනට් එක තමයි. ගරු සභාපතිතුමනි, ওই කැබිනට් එකේ ඉන්න ඇමතිවරුන්ට විශාල දූෂණ වංචා චෝදනාවල් තියෙනවා. එහෙම දියෙද්දි ටිරාන්නලස් ඇමතිවරයා කොහොමද කියන්නේ ওই කැබිනට් එකේ මේ කැබිනට් තීන්දුවක් කියලා. එහෙනම් මේ කැබිනට් තීන්දුව මේ කැබිනට් එක උඩ අද අපි දන්නවා මේ කැබිනට් ගත්ත තීන්දුව හොඟක් මේ රටේ වංචා දූෂණ චෝදනාවල් වලට ලක්වෙච්ච තීන්දුව තමයි ওই කැබිනට් එක අරන් තියෙන්නේ. ඒ හින්දා තමයි මම කිව්වේ කෙහෙලිය රමුක්වැල්ල ඇමතිවරයා අද හිරේ ළඟින්නත් ඔය කැබිනට් එක වග කියන්න ඕනේ කියලා. මොකද ඕගොල්ලෝ එතුමාට දීපු අනුමැතිය උඩ තමයි එතුමා බාල බෙහෙත් ගෙනාවේ, හදිසි මිලදී ගැනීම කියලා විශාල ලෙස මුදල් වැය කරලා බෙහෙත් ටික ගෙන්න ගත්තේ. බෙහෙත් ගබඩාවේ තිබිද්දි ඒ ගබඩාවේ බෙහෙත් එක ස්ටොක් තියෙද්දිත් ඒවා හිඟයි කියලා පෙන්නලා බෙහෙත් ටික ගෙන්න ගත්තෙත් ඔය හැම අනුමැතියක්ම ගත්තෙත් ඔය කැබිනට් එකේ. ඒ හින්දා අපි ඇමතුමාට කියනවා ඔය කැබිනට් එක ගැන ඇවිල්ලා අපිට කියන්න එපා. ඔය කැබිනට් එක ගැන මුළු රටම දන්නවා. ඔය කැබිනට් එක ගැන මුළු රටම දන්නවා මේ කැබිනට් එකේ ඉන්න හොඟක් අයට දූෂණ චෝදනාවල් තියෙන අය කියලා. ඔය කැබිනට් එක තමයි මේ රටේ ගෝඨාභය රාජපක්ෂත් එක්ක එකතු වෙලා බංකොලොත් වෙන්න තීන්දු ගත්ත බහුතරයක් ඉන්න කැබිනට් එකක් කියලාත් මේ රටේ ජනතාව දන්නවා. ඒ හින්දා අපි කියනවා ඉඳගෙන කවමදාක්වත් මේ කැබිනට් එක ගැන අපිට කියන්න එපායි කියලා අපි කියනවා ඇමතුමාට. ඒ වගේම ඇමතුමා කියනවා දැන් මේකේ මුදල් වලින් පාඩුවක් නැහැ කියලා. මේ ආණ්ඩුවට පාඩුවක් නැහැලු මේක. ගරු සභාපතිතුමනි, මම කියන්න ඕනේ ආණ්ඩුවට පාඩුවක් නැහැ. මේ ඇමතිතුමා ගත්ත තීන්දුවෙන් ආණ්ඩුවට එන ආදායම අහිමි වුණා. මොකද රජයේ මුදල් කියලා කියන්නේ වියදම් කරන එක නෙමෙයි, රජයට එන ආදායම නැති වෙන එක. එදාර සීනි බදු වෙනුවෙන් ගත්ත තීන්දුවින්ද රජයට ලැබෙන්න ඕන රුපියල් බිලියන 15කට වැඩි ප්‍රමාණයක් ආදායම නැති වුණා. ඒ හින්දා අද මේ අවුරුද්දට විතරක් ගත්තොත් එම තමුන්නාන්සලා කියනවා 2024 වෙනකොට අපේක්ෂිත සංචාරකයන් 119ක් එනවායි කියලා. අපි ඒක බැලුවොත් එම ඩොලර් මිලියන 35ක් ආණ්ඩුවට ලැබෙන ආදායම තමුන්නාන්සලා ගත්ත තීන්දුව උඩ
වර්තා විනාඩි දෙකක් කාලයක්
අද අහිමි වෙලා තියෙනවායි කියන එක මම කියන්න ඕනේ. මොකද ඒ තීන්දුව උඩ තමයි අද ඒ මුදල අද දැන් යන්නේ කාටද? අද ඒක යනවා ඉන්දියානු සමාගමකට. ඒ ඩොලර් මිලියන 35 යනවා ඉන්දියානු සමාගමකට. අපේ රටට එන්න ඕන මුදල්, අපේ රටේ වීසා දෙන්න බෑයි කියලා අර්බුදයක් තිබුණේ නෑනේ. සංචාරකයෝ ඇවිල්ලා පාරවල් ගානේ, එහෙම නැත්නම් මේ බත්තර මුල්ල ඉමිග්‍රේෂන් එක ඉස්සරහා ගිහිල්ලා බෑග් තියාගෙන නිදාගෙන හිටියේ නෑනේ වීසා ගහන්න පරක්කු වෙනවයි කියලා. එහෙම තත්ත්වයක් තිබුණේ නෑ. ඒක හරියට ඒ ක්‍රමවේදය ගියා. ඒ ක්‍රමවේදය ඉමිග්‍රේෂන් එක ආගමන විගණන දෙපාර්තමේන්තුව කරා. එහෙම කරද්දි ඇයි හදිසියේ මේක පෞද්ගලික සමාගමකට දුන්නේ ඩොලර් 18යි 50ක් එක සංචාරකෙක්ගෙන්? ඒ කියන්නේ අපේ ආණ්ඩුවට එන්න ඕන මුදල් නේද අද විදේශීය සමාගමක් අද ඒක එකතු කරගෙන යන්නේ? ඒකයි අපි කියන්නේ මේ ගනුදෙනු ගැන සැකයක් තියෙනවා, හදිසියක් නැහැ. එහෙම වීසා දීමේ ප්‍රශ්නයක් තිබුණෙත් නැහැ. කියලා අපි කියන්න කැමති. ඒ වගේම තමයි අපි දැක්කා සමහර ඇමතිවරු ඉන්නවා හොරකමක් වෙනකොට ඒ හොරකම නවත්තන්න කෑ ගහන ඇමතිවරුත් ඉන්නවා. සමහර ඇමතිවරු ඉන්නවා හොරකමක් වෙනකොට කෑ ගහලා හොරාව ගෙන්න ගන්න ඇමතිවරුත් ඉන්නවා. ඒක කෑ ගහපු ගමන් හොරා යනවා ඇමතිවරයව හම්බෙන්නේ. දැන් අපි දැක්ක පෞගිය කාලේ සංචාරක ඇමති හරෙන් ෆර්නාන්ඩ් ඇමතිතුමා කෑ ගැව්වා මේකට විරුද්ධව. හා මේකට විරුද්ධව එතුමා කෑ ගැව්වා. එතුමා මේක දන්නේත් නැහැ මොන කෙංගඩියකට මේක කරාද කියලා එතුමා කිව්වා. දැන් හරෙන් ෆර්නාන්ඩ් ඇමතිතුමා නිශ්ශබ්දයි. දැන් මම අහන්න කැමති එතුමාගේ අර්ධ සාක්ෂියට එකඟව ඔබතුමාව මුණ ගැහෙන්න VFS ආයතනයේ ආවද නැද්ද? ඒක අපිට කියන්න ඕනේ මේ පාර්ලිමේන්තුවේ. බොරු කියන්න එපා. බොරු කියන්න එපා. එතුමාට මම කියනවා ඔබතුමා අර්ධ සාක්ෂියට එකඟව කියන්න VFS ආයතනය ඔබතුමාව මුණ ගැහෙන්න ආවද නැද්ද? ආවා. ඔබතුමා නිශ්ශබ්ද වුණා. ඇයි නිශ්ශබ්ද වුණේ? ඒකයි අපි කියන්නේ සමහර අය ඉන්නවා හොරා ඇත්තටම හොරකමට විරුද්ධව කෑ ගහනවා. සමහර අය ඉන්නවා කෑ ගහලා හොරාව ගෙන්න ගන්න. ඉතින් මම දන්නේ නැහැ හරෙන් ෆර්නාන්ඩෝ ඔය ගණේ මොන ගණේටද අයිති වෙන්නේ කියලා. ඒ හින්දා අපි අහනවා ඔබතුමා මේක ඇත්ත කියන්න ඕනේ. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි අවසාන කරන්නම්. දැන් පෞගිය කාලේ යහපාලන ආණ්ඩුවේ ඉඳන් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ඉඳන් අද වෙනකන් මේ රටේ හොරු අල්ලන පොලිස් නිලධාරීන් හිටියා. ශානි අබේසේකර, රවි සෙනවිරත්න අය, ඒ වගේ හොරු පිටිපස්සේ එළවපු අය. නමුත් දැන් අද ඇවිල්ලා මොකද්ද මේ කරන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා? එතුමා හොරු අල්ලන අය පිටිපස්සේ එළවනවා. එතුමා ඇවිල්ලා එතුමා බලයට ආවට පස්සෙත් හොරු අය අල්ලන අයව තමයි එළවන්නේ. ඒ කියන්නේ හොරු අල්ලන අයව අවසාන කරන්නම් එළවනවා. ඒ හින්දා තමයි අද ශානි අබේසේකර, රවි සෙනවිරත්නලාගේ පිටිපස්සේ මේ ආණ්ඩුව එළවන්නේ. මොකද මේ ආණ්ඩුව කැමති නැහැ හොරු අල්ලන අයව පොලිස් දෙපාර්තමේන්තුවේ තියාගෙන ඉන්න. කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන පොලිස් නිලධාරීන්ව තියාගෙන ඉන්න. ඒ හින්දා තමයි අද වංචා දූෂණය අධික වෙලා තිබෙන්නේ. ඒ හින්දා අපි කියන්න කැමති විශේෂයෙන්ම පෞගිය කාලේ පුරාම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඉඳන් රනිල් වික්‍රමසිංහ මේ ඉන්න ජනාධිපතිවරයා දක්වා අද වෙනකම් වංචා දූෂණ ඇති වෙලා තිබෙනවා. ඒව නවත්තන්න කිසිදු කාකේ ක්‍රියාමාර්ගයක් නැහැ. නීති ආධිපත්‍ය ඇති කරන්න කිසිදු ආකාරයේ ක්‍රියාදාමයක් නැහැ. සියලු දේවල් කඩාගෙන වැටිගෙන යන තත්ත්වයක් තිබෙනවා. ඒ හින්දා ලක්ෂ්මන් කිරියල් ඇමතිතුමා ඒ යෝජනා කරපු ඒ යෝජනාව මා විසින් ස්ථීර කරනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මට ගරු ආචාර්ය බන්දුළු ගුණවර්ධන ඇමතිතුමා.
ගරු
මුලාසනට ප්ලීස් ගරු හර්ෂන් රාජකරුණ මන්ත්‍රීතුමා මුලාසන.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද දිනේ විශේෂයෙන්ම අපේ රටේ පවත්නා තත්ත්වය පිළිබඳ ඉතාම නිවැරදි දිසානතියකට රට යොමු කිරීමට අදාළ වෙන වැදගත් පනත් කීපයක් රජය වෙනුවෙන් මහලේකම්තුමිය මේ ගරු සභාවට ඉදිරිපත් කළා. විශේෂයෙන් ආර්ථික පරිවර්තනය සඳහා වූ පනත් කෙටුම් පත, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පිළිබඳ විධිවිධාන අදාළ පනත් කෙටුම්පත්. මේ ගරු සභාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ වගකීම් පැවරෙනවා. මේ විවිධ සිද්ධි මත දේශපාලන මඩගසා ගැනීම්, දේශපාලන අවලාද නැගීම්, අපහාස උපහාස කිරීම් වලින් තොරව රට පත්වෙලා තියෙන තත්ත්වය පිළිබඳ අවසාන විග්‍රහයේදී ලක්ෂ්මන් ගිරියල්ල යෝජනා ඉදිරිපත් කළ මන්ත්‍රී තුමා සඳහන් කළා. රට බංකොලොත් කරපු අයට කවදාක්වත් රට බේරගන්න බෑ. ඒ නිසා ඔවුන් මේ ක්‍රමයට වෙනස් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරනවා. මේ අයට මේක කරන්න බෑ, අලුත් ආණ්ඩුවකට තමයි කරන්න පුළුවන් කියලා. මේ සම්පූර්ණ වැරදි සාවද්‍ය මතයක්, මක්නිසාදයක්. අපේ රටේ ඉතිහාසයේ පළවෙනි වතාවට ආර්ථිකයේ හැකුළුනේ බංකොලොත් වුණේ. බංකොලොත් වීමේ දිසා නැතියට ගමන් කරන්න පටන් ගත්තේ 2001. නිදහසින් පස්සේ ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ආර්ථික වර්ධන වේගය ඍණ 1.4 බවට පත් වුණා. ඒ අවස්ථාවේදීත් මේ පසුගිය වර්ෂ දෙකකට පෙර ඇතිවෙච්ච තත්ත්වයට සමාන තත්ත්වයක් ඇති වුණා. රජයේ පරිපූර්ණක ඇස්තමේන්තු විශාල ලෙස ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කළ රාජ්‍ය අයවැය හිගේ පියෝගන්න බැරි තත්ත්වය ඇති වෙනවා. පොලි අනුපාතයේ කරටි කඩලා යන්නේ ඉහළ යනවා. මිලිමේ අනුපාතයේ පාලනය කරගන්න බැරි වෙනවා. බාහිර කම්පනයන්ට ඔරොත්තු දෙන්න බැරි වෙනවා. ආර්ථිකයේ නේ 1.4ක් බවට පත් වෙනවා. ඒ අවස්ථාවේදී චන්ද්‍රිකා කුමාරතුංග රජය ජනාධිපති ධූරයේ යටතේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා එක්සත් ජාතික පෙරමුණු රජයක් හදලා ආණ්ඩු අරන් මේ ඇතිවෙන බංකොලොත්භාවයෙන් වළක්වා ගැනීම සඳහා රට ගමන් කළ යුතු දිසානතිය පිළිබඳ නිවැරදි නීතිමය විධිවිධාන ඇතුළත් පනත් කෙටුම්පතක් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ තමයි 2003 අංක 3 දර මූල්‍ය කළමනාකරණ වගකීම් පනත. ඒ පනත ඉතාම පැහැදිලිව මේ රටේ පාර්ලිමේන්තුවේ නීතියක් ඇති කළා. ඊට පසුව කවර රජයක් බලයට පත් වුණත් ඒ නීතිමය අවශ්‍යතා ඉෂ්ට කළොත් රට යළි පුබුදවන්න පුළුවන්, නගා සිටවන්න පුළුවන්, බංකොලොත් වෙන්නේ නැහැ කියන තත්වය ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නපු නායකය තමයි රනිල් වික්‍රමසිංහ එවකට අග්‍රාමාත්‍යතුමා. එතුමා ඒ පනත ඉදිරිපත් කරන අවස්ථාවේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ කේන් චොක්සිමැතිතුමා. මම මුදල් රාජ්‍ය මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ආර්ථික ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ කැබිනට් ඇමතිවරයා ලෙසත් ඒ රජයේ වැඩ කළා. එහිදී ගරු සභාපතිතුමනි ප්‍රධාන කරුණු තුනක් සඳහන් කළේ. 1. 2006 වන විට අයවැය පරතරයේ දළදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් වශයෙන් 5%ක් විය යුතු බව. ඉන් පසු වෙන රජයන් විසින් මෙවන් තත්වයක් ඇති නොවෙන්න නම් අයවැය පරතරයේ 5%ට අඩු මට්ටමින් දිගටම පවත්වාගෙන යන්න ඕනේ කියන එක තමයි පළවෙනි කොන්දේසි. ඒ කොන්දේසි ඉෂ්ට කළා නම් මේ රජයට මේ විසින් ණය විශාල ප්‍රමාණයක් කවදාක්වත් ගන්නට වෙන්නේ නැහැ. ණය ගෙවා ගන්න බැරි තත්වයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා 2006 සිට මේ නොකිරීම සම්බන්ධ සියලු දෙනා තමයි මේ තත්වයට බග කියන්න ඕනේ. දෙවෙනි නීතිය පළ කළා 2013 වන විට, මේට අවුරුදු 10කට ඉස්සෙල්ලා. මේ රටේ සමස්ත නොපියවා ඇති විදේශ හා දේශීය ණය ප්‍රමාණය දළදේශීය නිෂ්පාදනයෙන් 65%ට අඩු වෙන්න ඕනේ කියලා. 2013 දී 65%ට රාජ්‍ය ණය බර අඩු වෙලා තිබුණා නම් රට බංකොලොත් වෙන්නේ නැහැ. ඒක නීතියක් බවට සම්මත කරලා තිබුණා. තුන්වෙනි කරුණ තමයි මේ ණය වෙනකොට රජයට අපවෙන්න පුළුවන් දළදේශීය නිෂ්පාදනයෙන් 4.5% පමණයි. ඊට වඩා වැඩියෙන් අපවෙන්න ආණ්ඩුවට බෑ කියලා නීති තුනක් මේ ගරු සභාව සම්මත කළා. පළවෙනි එක 2006 සිට බජට් ඩෙෆිසිට් එක 5%ට වඩා අඩු මට්ටමින් පවත්වාගෙන යනවා. දෙවැනි එක 2013 දී මුළු නොපියු ණය 65%ට ගේනවා. තුන්වැනි එක ණය සඳහා අපවෙන්නේ 4.5%. මේ කරුණු තුන තියෙන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වගකීම් පනත මේ ගරු සභාවෙන් සම්මත කළා. ඒ නීතිය ආකාරයෙන් ක්‍රියාත්මක වුණා නම් රට බංකොලොත් වෙන්නේ නැහැ. මේක තමයි ඇත්ත. මේ ඇත්ත නැතුව විවිධ තම තම නැනපමණින් තමන්ගේ දේශපාලන දැක්මනුව සිද්ධි වගයක් අල්ලගෙන ඒ සිද්ධි සාකච්ඡා කිරීමෙන් වැටිලා තියෙන රටක් ආර්ථිකමය වශයෙන් ගොඩ ගන්න බෑ කතානායකතුමනි. ඒ නිසා තමයි මේ ගරු සභාවට අද පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරලා තියෙන්නේ. ආර්ථික ප්‍රතිසංස්කරණය සඳහා මීට පසු එදා 2004 රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ඉවත් කළා. මේ මූල්‍ය කළමනාකරණ වගකීම් පනත වරද්දගත්ත නිසා තමයි රට බංකොලොත් වුණේ. එසේ අනාගතයේදී නොවෙන්න නම් මේ ඉදිරිපත් කරලා තියෙන පනත් කෙටුම්පතේ ඉදිරිපත් කරලා තියෙනවා ප්‍රධාන ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ යෝජනා තුනක්. එක තමයි 2092 වෙනි විට 2032 වෙනි විට ලංකාවේ නොපියව ඇති මුළු ණය ප්‍රමාණය 95% මට්ටමට ගේ. එදා 65%ට කරගන්න බැරි වුණා. දැන් අපි උත්සාහ කරන්නේ 2032 වෙන විට කවුරු ලංකාවේ ඉස්සරහට ආණ්ඩු කළත් අපි රටක් වශයෙන් ලෝකෙට ප්‍රතිඥාවක් දෙන්න ඕනේ, නීතියක් ලෙස සම්මත කරගන්න ඕනේ. රටේ 2032 වෙන විට මේ රට ණයබරතාවයේ දළදේශීය නිෂ්පාදනයෙන් 95%ක් විය යුතුයි. 2. මොනම තත්ත්වයේ තිබුණත් කවුරු කොහොම ආණ්ඩු කළත් ආණ්ඩුව ඇතුලේ වර්ෂයක රාජ්‍ය මූල්‍ය අවශ්‍යතාවය දළදේශීය නිෂ්පාදනයෙන් 13% ඉක්මවන්න බෑ. රාජ්‍ය මූල්‍ය අවශ්‍යතාවය කියන්නේ කුමක්ද? ඒ වර්ෂයේ ඇතිවන අයවැය පරතරය, ඊළඟට ණය ගෙවන්න අවශ්‍ය කරන මුදල් ප්‍රමාණය, ඊළඟට අපවෙන ප්‍රමාණය, මේ සියල්ල සඳහා මොන කතන්දර කිව්වත් දේශපාලන වේදිකාවල ගිහිල්ලා ඒක දලදේශීය නිෂ්පාදනයේ 13 ඉක්මවන්න බෑ. ඒක නීතියක්. ඒක නිසා ගිහිල්ලා කියන්න පුළුවන් දේශපාලන කතාවල අපි ජේෂ්ඨ පුරවැසියන්ට 15 නෙමෙයි 120ක් පොලිය දෙනවා. රාජ්‍ය සේවකයන්ගේ වැටු රුපියල් 10,000 නෙමෙයි 25,000කින් වැඩි කරනවා. උදේට පමණක් නෙමෙයි දවල්ට රැට පාසල් ශිෂ්‍යයන්ට දිවාහාරය දෙනවා. එහෙම කියන්න බෑ. බොරු කියන යුගයේ අවසන්. මේකේ මොනවා කිව්වත් දලදේශීය නිෂ්පාදනයේ 13%ට වඩා වැඩියෙන් රාජ්‍ය මූල්‍ය අවශ්‍යතාවය ඇති කරන්න බෑ. හත් තුන්වෙනි කරුණ අපිට කවදක්වත් ණය ගන්න බෑ. ණය සේවාකරණයේ ණය වාරිකා පොලිය ගෙවන්න පුළුවන් දලදේශීය නිෂ්පාදනයේ 4.5% වෙනකන් ඉතරයි. කවුරු ආණ්ඩු කළත් ඒක ඊට වඩා පන්නන්න බෑ. මේ තුනට එකඟද නැද්ද කියලා මේ 50ට කිව්වහම තමුන්ට ආණ්ඩු කරන්න පුළුවන්ද බැරිද කියන එක තීන්දුව වෙනවා. එහෙම එකඟ නැත්තම් ඒ අයට ආණ්ඩුවක් කරන් සති දෙකක්වත් ජාත්‍යන්තරයේ පිළිගන්නේ නැහැ මේ රට කරන්න පුළුවන් කියලා. ජාත්‍යන්තරයේ පිළිගන්න නම් මේ පාර්ලිමේන්තුවේ නීතිය සම්මත කරලා කියන්න ඕනේ. අපි ගත්ත ණය ගෙවන්න මේ ක්‍රමයේ වැඩපිළිවෙලක් තියෙනවා. කිසිම ජාත්‍යන්තර සහයෝගයක් නැහැ කිව්වා. සම්පූර්ණ සාවද්‍යයක් මේ අවුරුදු දෙක ණය වලින් කොටසක් ගෙවලා ඉතිරි කොටස නොගෙවා යන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත්ත විස්තීර්ණ ණය පහසුකම් පිළිබඳ ගිවිසුම යටතේ. ඒ අනුව අපි 2000 ලබන අවුරුද්දේ 2025 මේ මැතිවරණ වලින් පසු ලංකා ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගෙන තියෙන ගිවිසුම් සම්බන්ධතාවය මත විදේශ ණය අවශ්‍යතාවයක් තියෙනවා. ෆොරින් රිසෝසස් ගැප් එකක්, විදේශ සම්පත් පරතරයක් ඇති වෙනවා. තව මාස 6-8කින් පස්සේ 2025 $5,000 බිලියන 5,018ක්. ඒ 5,018ක් හිගේ ඇති වෙනකොට 2025 අවුරුද්දේ දැන් නොවැම්බර් මාසේ වෙනකොට ආයවැය ගේන්න ඕනේ. එතකොට ඒ ආණ්ඩුව දැනගෙන ඉන්න ඕනේ අපිට අඩු තරමේ 5,018ක විදේශ සම්පත් පරතරයක් ඇති වෙනවා. ඒක පුරෝගතණය කළා තියෙන්නේ ණය ගිවිසුමේ. එතකොට ඒ ඇති වෙන තත්වයට මුහුණ දෙන්න 2025 IMF එක පොරොන්දු වෙලා තියෙනවා. ජාත්‍යන්තර සහයෝගය යටතේ විස්තීර්ණ ණය පහසුකම් යටතේ ලබා දෙන්න පොරොන්දු වෙලා තියෙනවා බිලියන 663ක්. ඊළඟට 2025 අයවැය හදන්න නොවැම්බර් මාසෙදී ඒ අය පොරොන්දු වෙලා තියෙනවා දෙන්නම් කියලා ඇමරිකානු ඩොලර් මිලියන 800ක්. ඊළඟට ලෝක බැංකුව පොරොන්දු වෙලා තියෙනවා 400ක් දෙන්න. ආසියානු සංවර්ධන බැංකුව පොරොන්දු වෙලා තියෙනවා 300ක් දෙන්න. ණය සහනයක් ලැබෙයි කියලා විශ්වාස කරනවා ඇමරිකානු ඩොලර් මිලියන 3655. දැන් අපි අහනවා ඔබතුමන්ලගෙන්, ඔබතුමන්ලා මේ කියන ජාත්‍යන්තර සහයෝගිතාවේ නැතුව ආණ්ඩුවක් කරන්න පුළුවන් කියලා හිතනවාද? එම මොන්ටිසෝරි ක්‍රමයක සිතුවිල්ලක් යටතේද රටක් පාලනය ඉල්ලන්නේ? දැන් මේ රජය 2025 වර්ෂයේදී මෙන්න මෙච්චරක් මේ විදියට ලැබෙනවා කියලා දෙන්න පොරොන්දු වෙලා තියෙනවා. කවුද පොරොන්දු වෙලා තියෙන්නේ? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ණය සහන වැඩපිළිවෙල. මේවා නැතුව ආණ්ඩුවක් අරගෙන අපිට මේ විශ්‍රාම වැටුප් වැඩි කරන්නම්, වැටුප් වැඩි කරන්නම්, ඉල්ලන දෙයක් දෙන්නම්, කොහෙන්ද දෙන්නේ? එහෙම කරන්න පුළුවන්කමක් තියනවාද? මේ පිළිබඳව නේද මේ විපක්ෂයේ විසින් යෝජනා ඉදිරිපත් කරලා සාකච්ඡා කරන්න ඕන. ගරු කථානායකතුමනි, සභාපතිතුමනි, මේ ගිය වර්ෂයේදී මුළු මනින්ම වැට් බදු පනවලා, අනිත් සියලුම බදු වර්ග පනවලා, බදු නොවන ලාභ ලාභාංශ කුලී පොලි යනාදී අය කරලා මුළු මනින්ම රට එකතු කරලා තියෙන භාණ්ඩාගාරයේ ට්‍රිලියන 3යි. එදිනෙදා පවත්වාගෙන යන්න අවශ්‍ය වියදම ට්‍රිලියන 4.6යි. එතකොට එදිනෙදා පවත්වාගෙන යාමට කියන්නේ රාජ්‍ය සේවක වැටුප් ගෙවන්න, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විශ්‍රාම වැටුප් ගෙවන්න, සමෘද්ධි ඇතුළු අස්වැසුම සානාධාර ටික ගෙවන්න, ඊළඟට මොනවාද ණය වලින් කොටසක් ගෙවන්නේ නැතුව, පොලිය ගෙවන්නේ නැතුව පොලිය ඉතරක් ගෙවන්න තියෙන මුදල් ටික ගත්තාම ඒ ටික 4.6ක්. ඉතින් රාජ්‍ය සේවක වැටුප් කවුරු ආණ්ඩුවවත් මාසෙ අන්තිම වෙනකොට ගෙවන්න ඕනේ. විශ්‍රාම කියන්නේ විශ්‍රාම වැටුප් ගෙවන්න ඕනේ. සමෘද්ධි ආශ්‍රැසම ගෙවන්න ඕනේ. රාජ්‍ය ණය සඳහා පොලී ගෙවන්න ඕනේ. මේ ටික ගෙවන්න ආදායමක් කවදාක්වත් එකතු වෙන්නේ නැහැ. මේ සැරේ තමයි ප්‍රථම වතාවට රාජ්‍ය පොලිය නැතුව ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති කරන් තියෙන්නේ. මේ ප්‍රතිව්‍යුහගත කරන පනතේ ඒ කොන්දේසියක් තමයි හැමදාම ඊට පස්සේ නාණ්ඩු විසින් රාජ්‍යයවේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති කර ගන්නටම ඕනේ. එහෙම ඇති කරගත්තේ නැත්නම් ණය ගෙවන්න බැරි වෙනවා. ජාත්‍යන්තර අපිට සහයෝගය දෙන්නේ මේ ගිවිසුමේ ආකාරයෙන් ඉෂ්ට කළොත් පමණයි. ඊළඟට ගෙවුන් ශේෂයේ භාණ්ඩ ආනයන අපනයන කරනවා. රට පවත්වාගෙන යන්න බෑ ආනයන අපනයන නැතුව. අපි දාලා තියෙනවා ඉලක්කයක් ගෙවුන් ශේෂයේ ජංගම ගිණුමේ හිඟය දළ දේශීය නිෂ්පාදනයේ 100%ට සීමා කරනවා. ආර්ථිකයේ වර්ධන අනුපාතය අවම වශයෙන් 105% හෝ ඊට වඩා වැඩි මට්ටමක පවත්වාගෙන උද්දමන අනුපාතයේ තන ඉලක්කමේ සංඛ්‍යාව බවට පවත්වාගෙන යනවා. පොලි අනුපාතයේ තන ඉලක්කමේ සංඛ්‍යාව බවට පවත්වාගෙන යනවා. සේවා ව්‍යුක්ත අනුපාතයේ 105% සංඛ්‍යාව බවට පවත්වාගෙන යනවා. මේ සඳහා කරන වැඩපිළිවෙල මොකක්ද කියන එක පිළිබඳ නීතියක් අරන් එනවා පාර්ලිමේන්තුවට. ඒ නීතිය තමයි අද පිළිගන්නලා තියෙන්නේ. ඒ නීති අනුව තමයි කාට වුණත් ආණ්ඩු කරන්න වෙන්නේ. එහෙම කරන්නේ නැත්නම් මේ පනතට විරුද්ධ වෙන හැම කෙනෙක්ම මේ රට මේ ගමන් කරන්න සූදානම් කරලා තියෙන පීල්ලෙන් පිට පැන්නොත් පිට පැනලා වෙනත් විකල්පයකට ගියොත් ඇති වෙන මහා විනාශයට මහා අර්බුදයට පුද්ගලිකවත් සාමූහික වශයෙන්ුත් වගකීමට බැඳෙනවා. අපි වගකීමට බැඳෙන්නේ මොකද අපි පැහැදිලිව කියලා තියෙනවා මේ උත්තරීතර සභාවට මේ රට බේරගන්න නම් මේ රට ගොඩට ගන්න නම් මේ රට නැවත මේ රටේ ජනතාවට හුස්ම ගන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙන්න නම් රට අඟලක්කෝ ඉස්සරහට යන්න නම් මේ තියෙන අර්බුදයේ විසඳ ගැනීම සඳහා පැහැදිලි තාක්ෂණික ක්‍රමානුකූල සකස් කරගත් ජාත්‍යන්තර එකඟ වෙච්ච වැඩසටහනක් තියෙන්න ඕනේ. මේ වැඩසටහනට එකඟ වීම සඳහා ගරු ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ නායකතුමා නොගිය රාජ්‍ය නායකයෙක් නෑ. හමු නූන කිසිම රාජ්‍ය නායකයෙක් නෑ. හමු නොවන කිසිම මුදල් අමාත්‍යවරයෙක් නෑ. හමු නොවන කිසිම ආධාර කණ්ඩායමක් නෑ. ණය දෙන කණ්ඩායමක් නෑ. මොකද එතුමා හොඳටම දන්නවා පළපුරුදු පරිණත දේශපාලන නායකයෙක් ලෙස මේ රට ජාත්‍යන්තර සහයෝගය නැතුව දවසක්වත් ඉදිරියට ගමන් කරන්න බෑ. ගරු රතන නායක ස්වාමින් වහන්සේ අර පරණ ක්‍රමේම අදාස්තික නැවතත් ඒ ලෙසින්ම උදේවරු විදි කිව්වා. එහෙම ලාභ ලබන ආයතනවලට අද ඒ ලාභෙන් මේ තියෙන අර්බුදයෙන් විසඳෙන්න බෑ. උදාහරණයක් වශයෙන් අධිවේගී මාර්ග මොකටද පුද්ගලීකරණය කරන්නේ? පුද්ගලීකරණය කරන්නේ නැහැ. අපි ඒ අධිවේගී මාර්ගවල මාර්ග සංවර්ධන අධිකාරියේ ශේෂපත්‍රය සකස් කරන්න ඕන නිසා අධිවේගී මාර්ග වෙනම පවරලා දුන්නා සහන්‍යා ඉන්වෙස්ට්මන්ට් කියලා සමාගමකට. ඒ සමාගම 100%ක් රජයේ සතු සමාගමක්. ඒක ප්‍රාග්ධන ප්‍රතිව්‍යුහගතකරණය සඳහා අදාළ කරලා තියෙන කිසිම සේවකයෙක් ඉවත් කළා නැහැ. එහි සභාපතිවරයා මගේ අමාත්‍යාංශයේ ලේකම්වරයා. එහි මාර්ග සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයා තමයි ප්‍රධාන විධායක නිලධාරියා. අධිවේගී මාර්ගයේ සමාගම යටතේ තියෙන්නේ. එතකොට අධිවේගී මාර්ගවල ලාභය තියෙනවා වර්ෂයකට සාමාන්‍යයෙන් බිලියන 5 ලාභයි. ලාභ තිබුණට මේ ගත්ත ණය ප්‍රමාණය ගෙවන්න බෑ. ඒ සඳහා අලුත් ක්‍රමානුකූල ප්‍රතිව්‍යුහගත කරන වැඩසටහනක් හදන්න ඕනේ. අධිවේගී මාර්ගවලට ණය වෙලා තියෙනවා බිලියන 160ක්. එතකොට බිලියන 5 ගෙව්වොත් අවුරුදු 160ක් ඒ ණය ටික ගෙවන්න වෙනවා. මේ අධිවේගී මාර්ගවලට අරන් තියෙන ණය ටික ගෙවන්න 5ක් ලාභයි කියලා එක තියාගෙන හිටියොත් ඒ 5ේ ලාභෙන් අධිවේගී මාර්ග හදන්න අරන් තියෙන ණය ප්‍රමාණය මිලියන 1 බිලියන 160 පාපා ගානේ ගෙව්වොත් අවුරුදු 160ක් තිස්සේ ගෙවන්න වෙනවා. එතකොට අපේ ජීවිත කාල 3ක් විතර යනකම් මේ අධිවේගී මාර්ගවල ණය ගෙවන්න තියෙනවා. ඒ වගේ විශාල ණය අර්බුදයක් යටතේ අපිට ජාත්‍යන්තර සහයෝගය නැතුව දවසක්වත් රට ඉස්සරහට යන්න බෑ. ඇයි? මේ රටේ ආණ්ඩුවට තියෙන්නේ එදිනෙදා පවත්වාගෙන යාමට ප්‍රමාණවත් ආදායමක්වත් උපදවන්න බැරි නම් කවුරු ජනාධිපති වුණත් කවුරු අගමැති වුණත් ආණ්ඩුවේ ඉතුරු වැඩ ටික කරන්න අනිවාර්යයෙන්ම විදේශවලින් ණය ආධාර ලබා ගන්න ඕනේ. පාරවල් හදන්න ඕනේ. හෙලිකොප්ටර් හදන්න ඕනේ. වේලි හදන්න ඕනේ.
තව විනාඩි දෙකක් කාලයක් තියෙනවා.
ඊළඟට සංවර්ධන ව්‍යාපෘති පටන් ගන්න ඕනේ. මේ සියල්ල කළා තියෙන්නේ ණය ආධාරවලින්. ඒක අපි පිළිගන්න. මේ පෞගේ අවුරුදු 30-35 ඇතුළතදී කිසිම පාරක් හදලා නැහැ ණය නැතුව. කිසිම පාලමක් හදලා නැහැ. මේ විශාල ප්‍රවෘත්ති බවල දානවා පාලම් කඩා වැටෙනවා කියලා ඒක හොඳටම දන්නවා. මම දන්නවා රටේ අන්තරාදායක තත්ත්වයේ තියෙන ප්‍රධාන පාලම් තියෙනවා 30ක්. කොයි වෙලේ හරි හඩාවැටෙනවා, දැවැන්ත අනතුරක් සිද්ධ වෙනවා. හැබැයි කොහෙන්ද හදන්නේ? තව දුරටත් ඊට වඩා වැඩියෙන් වැටුප් වැඩ මේ බදු අය කරන්න පුළුවන්ද? මොනවා හරි දෙන්න නම් ඒ දේ මිනිස්සුන්ගෙන් ගන්න ඕනේ. මීට වඩා ගන්න පුළුවන්කමක් තියනවාද? ඒ නිසා පරණ ආචීර්ණ කල්පික සිතුම් පැතුම් වලින් තොරව කල්පනා කළේ නැත්නම් අනිත් රටවල් වලට වෙලා තියෙන දේ බලන්න. අවසාන වශයෙන් මම සඳහන් කරන්නේ සිංගප්පූරුවේ ගිය වර්ෂයේදී විදේශ ආයෝජන ලැබිලා තියෙනවා. ඇමරිකානු ඩොලර් වර්ෂයට 141ක් විදේශිකයෝ සිංගප්පූරුවේ ආයෝජනය කරලා තියෙනවා. ඊළඟට වියට්නාමයේ ගිය වර්ෂයේ විදේශ ආයෝජන තිබිලා තියෙනවා ඇමරිකානු ඩොලර් බිලියන 28ක්. තායිලන්තයේ බිලියන 25යි. ඉන්දියාවේ බිලියන 70යි. ශ්‍රී ලංකාවේ 1 බිලියනයි. ඉතින් පරණ විදියට හිතලා යන්න පුළුවන් ද ඉන්දියාවට අවුරුද්දකට විදේශ ආයෝජකයෝ ඇමරිකානු ඩොලර් බිලියන 70ක් අරන් එනකොට අපිට එකක් අරන් එනවා. සිංගප්පූරුවට 114ක් අරන් එනකොට අපිට එකක් ගේනවා. ඉතින් මේක මතනම්
තරක කරන්න
අපි කොහොමද රටක් වශයෙන් වෙනස් වෙන්නේ නැද්ද? ඒ සඳහා අවශ්‍ය මහා පරිවර්තනයට දායක වෙන්න ඔබ සියලු දෙනාම පටු දේශපාලන කල්පනාවලින් තොරව අවුරුදු 60ක් 70ක් හිතපු විදිය නැතුව අලුතෙන් මේ තියෙන යථාර්ථය සමග හිතලා රටට වඩා හොඳ හෙටක් ඇති කිරීම සඳහා පටු දේශපාලන න්‍යාය පත්‍ර වලින් තොරව එකතු වෙලා වැඩ කරන්න කියන ආරාධනය ඇතුව මගේ වචන කිපේ අවසන් කරනවා.
බොහොමත්ම ස්තුතියි. ඊළඟට රජිත් මන්දුම් බණ්ඩාර මැතිතුමා, ඔබතුමාට විනාඩි 6ක් කාලයක් තියෙනවා.
මූලාසනුරුද මන්ත්‍රීතුමනි, අද මේ රටේ දූෂණය, වංචාව, නීතිය ක්‍රියාත්මක නොවීම ගැන තමයි අද අපි කතා කරන්නේ. අපි දන්නවා අපේ රට බංකොලොත් රටක් විදියට පත් වුණේ මේ දූෂණ හොරකම් කිරීම සහ විනිවිදභාවයෙන් වැඩ නොකිරීම නිසා. අපි දන්නවා පහුගිය කාලේ 2015 වෙනකොට මේ රටේ විච්ච දූෂණ වංචා සම්බන්ධව කෝටි ප්‍රකෝටි ගණන්, ඒ කියන්නේ CID එකත් FCID එකත් පරීක්ෂණ කළා නඩු 36ක් පවර්ලා තිබ්බා. මොකද මේ ආණ්ඩුව ඇවිල්ලා කරේ? මේ ආණ්ඩුව ඇවිල්ලා කරේ ඒ සියලු නඩු ඉලාස් කරගත්ත. එදා හිටියේ නීතිපති අද අග්‍රවිනිශ්චකාරවරයා, අපි කනගාටු වෙන එතුමගේ නිර්දේශයේ නීතිපති දෙපාර්තමේන්තුවේ මැදිහත් වීම යෝජනාව අනුව තමයි මේ නඩු පවර්ලා තිබ්බා. අද මේ නඩු අස් කරගෙන තියෙනවා. ඇයි මේ නඩු අස් කරන්න තියෙන්නේ? අස්කර ගත්තේ වගේ 90%ක් හේතු දක්වලා තියෙන තාක්ෂණික හේතු මත කියලා. අපි අහනවා තාක්ෂණික හේතු මත නඩුවක් ඉල්ලාස් කරගත්තම නැවත වරක් ඒ නඩුව ඉදිරිපත් කරන්න. මම මේ නඩු 30 ගානෙම තව නඩු කීපයක් ඉතුරු වෙලා තියෙන්නේ. දින රජයේ මෙච්චර රටක් අගාධේ වැටලා තියෙද්දි මේ හොරකම් කළ රට බංකොලොත් වෙලා තියෙද්දි ඇයි මේ නීතිය ක්‍රියාත්මක නොකරන්නේ? ඒක නිසා තමයි සමගි ජන බලවේගයේ විදියට අපි දූෂණ විරෝධී පනත් කෙටුම් පතක් මම පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරියට ගෙනාවා. රජය මොකද්ද කරේ? රජය නැවත වරක් දූෂණ විරෝධී පනත් කෙටුම් පතක් ගෙනාවා. න්‍යායපත්‍රයේ රජයේක ප්‍රමුඛත්වය දෙන්න ඕන නිසා මේ දූෂණ විරෝධී පනත් කෙටුම් පතට අපිත් සහයෝගය දීලා මේක පනදක් විදිහට නීතිගත කරා. මම දැන් මේක නීතිගත කරලා අවුරුදු කමාරකට වැඩි මේ පනත යටතේ මොකද්ද ගත ක්‍රියාමාර්ග කියලා අපි රජයෙන් අහනවා. රජයට පුළුවන්කම තියෙන්න ඕනේ මේ පනත ගෙනාවෙන් පස්සේ දැන් නීතියක් බවට පත් කරලා තියෙනවා නීතිය ක්‍රියාත්මක කරන්න. වැඩි ඕනේ පහුගිය කාලේ හොරගම් කරපු ඒවා සම්බන්ධව අපි දන්නවා විගණන දෙපාර්තමේන්තුව මේ දියර පොහොර කුණු පොහොර හොරකම සම්බන්ධව පාර්ලිමේන්තුවේ කාර්කස ගිරුම් කාර්ක සභාවට මේ සම්බන්ධව ගිරුම් කාර්කසනේ පොදු ව්‍යාපාර කාර්ක සභාවට මේ සම්බන්ධව මයිතනේ විගණනාධිපති වාර්තාව දීලා දැන් අවුරුද්දකට වැඩි අඩු තරමේ න්‍යාය පත්‍රයටවත් ඇතුල් කරන්න CID මේ පරීක්ෂණය කරලා තියෙනවා. එක පැහැදිලිව කියනවා අහවල් වැරදිකාරයෝ පොඩි ගාණක් නෙවෙයි ඩොලර් මිලියන 6.9ක් හොරකම නෙවෙයි, හොරකම නිසා ගොවියන්ට මේ දියර පෝර නැති නිසා වෙච්ච පාඩුව බිලියන ගාන ආණ්ඩුව දූෂණයට ඉඩ දීලා එහෙම කටයුතු කරගෙන යන ඒකම මේ හැමෝම පොරොන්දු වුණා සොරකම් කරපු ධනය සහ මුදල් රටට ගෙන්න ගන්න වැඩ පිළිලක් ක්‍රියාත්මක කරන්න ඕන ආණ්ඩුව කිව්වා අපි පනතක් ගේනවා ආණ්ඩුව දැන් ඉවර වෙන්න කිට්ටුයි පනක් ගෙනල්ල නැහැ සන්තෝෂ වෙනවා මේ හොරකම් කරන වංචා කරන ලද මුදල් සහ දේපල පවරා ගැනීම සම්බන්ධව අපි ගිය සතියේ පනත් කෙටුම් පදක් බාර දුන්නා සජබේ අපේ නීතිච්ච මණ්ඩලය හදලා සජබේ අපේ මන්ත්‍රී කාණ්ඩායම අනුමත කළා ඒ නීති කෙටුම් පත බාර දුන්නා ඒ පනත් කෙටුම් පත පාර්ලිමේන්තුවේ මහලේ කමරිට මම මේක ක්‍රියාදාමයේ ටිකක් ලොකුයි නීතිපතිවරයාගෙන් මේ සම්බන්ධව අනුමැතිය ගන්න ඕන මාස 6ක් විතර යනවා අපි කියනවා යාණ්ඩුව මේක හැමදාම කිය කිය ඉන්නවා මිසක් අපිට දැන් කියනවනේ මුදල් තියෙනවා පිටරටවල් අහවල් ගිණුම්වල ජාත්‍යන්තර ආයතන කියලා තියෙනවා ලංකාවේ දේශපාලඥින්ගෙත් නිලධාරින්ගෙත් සමහර ව්‍යාපාරිකින්ගෙත් මුදල් පිටරට ගිණුම්වල තියෙනවා කියලා මේ සියල්ල අයථා විදියට හම්බ කරපේවා අපි කියන්නේ එහෙමනම් ඇයි රජය මේවා දැන දැන මේ ක්‍රියාමාර්ගයන් නොගන්නේ රජය නම් මේ රජය ඇතුළු මේ රාජපක්ෂ ආණ්ඩුව දූෂණයට ඉඩ ඇරලා රට තවත් බංකොලොත් වෙන්න පත් කළා ඒ විතරක් නෙමෙයි ශ්‍රේෂ්ඨ අධිකරණයේ තීන්දුවක් දුන්නා මේ රට බංකොලොත් වෙන්න වග කියන්න ඕන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාත් බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයාත් මහා බැංකුවේ හිටපු නිලධාරීන් මුදල් අමාත්‍යාංශයේ හිටපු නිලධාරීන් ශ්‍රේෂ්ඨ අධිකරණයේ තීන්දුව දීලා තියෙනවා රජයක් විදියට රජයේ විනිවිද භාවයේ පාරදුෂ්‍ය භාවයේ ජාත්‍යන්තරයට අපේ තියෙන නීතිය ක්‍රියාත්මක කරනවා කියන එක ක්‍රියාත්මක කරන රජය අපහසුතලා තියෙනවා. ඒක තමයි IMF එක කියන්නේ. රජයේ තියෙන දූෂණ වංචා වළක්වා ගන්න. රජයකට එවෙනුවෙන් කටයුතු කරන්නේ නැහැ. දැන් බලන්න ඊයේ පෙරේදා VFS මොකද කරේ? පිටරට ඉන්න ව්‍යාප්ස සංචාරකකින් ඩොලර් 50යි ගත්තේ. ආණ්ඩුව මොනවද කරේ? මේක ඩොලර් 75ක් කළා. VFS සමාගමට මෙහෙයුම් ගාස්තු සායකුණ ලාභේ විදියට තව ඩොලර් 26ක් එක්කව කරා. ඩොලර් 26ක් එක්කව කරා. ඩොලර් 26ක් කියන්නේ
ගර්මන්තුමා විනාඩිය කාලයක්
තියෙනවා. 8000කට කිට්ටු වෙන්න. මම දැන් ගියේ සැරේ මගේ මම දැම්මා ඕස්ට්‍රේලියාවේ වීසයකට ඒ සමාගමෙන් මගෙන් අය කරේ රුපියල් 3000 ගානයි. රුපියල් 3000 ගානයි. නමුත් ලංකාවට එන්න ගන්න රුපියල් 8000කට කිට්ටුව මේක අය කරනවා. අපි අහනවා රජයට පස්සේ ආපහු මේක අකුලගෙන කියන අපි තාවකාලිකව අර ඩොලර් 50යි ඩොලර් 10ක් අපි ඒ සමාගමට දෙනවා. මහන්නේ කොහොමද මේ ඩොලර් 26ක 10ට බැස්සේ ඒ සමාගමම කැමති නම් ඩොලර් 26ක 10ට කරන්න ඩොලර් 16ක් කොහෙද හරි යන්න ඕන මේක කෝටි ප්‍රකෝටි ගානක වංචාවක් රජය මං හිතන්නේ මේ අන්තිම කාල සීමාව නිසා කරන්න පුළුවන් හොරකම් ජඩකම් ඔක්කොම කරන තත්ත්වයට පත් වෙලා තියෙනවා අපි අහනවා
කර්මන්තමා කාලය අවසන්
ඔව් අර දිය සීනිබදු වංචාවේ පාර්ලිමේන්තු පොදු ව්‍යාපාරක සභාව තීන්දු කළා තියෙන මුදල අය කරගන්න ආණ්ඩුව කියන මේ මුදල ලබා ගන්නවා කියලා. තාම මේක ලබා ගන්න කටයුතු කළා නැහැ. අපි එනම් මේ දූෂිත ආණ්ඩුව පළවයා හැරීමේ ක්‍රියාදාමය අපි ශක්තිමත් කරලා මේ සියලු පක්ෂත් එක්ක එක්කහු වෙලා ඉතා ඉක්මනින් අපි කියලා මැතිවරණ කල් දාන්න බෑ. කරුණා කළ මැතිවරණේ තියන්න මේ රටේ ජනතාව තමුන්නාසයට උත්තර
දෙයි.
අපි කියනවා අපේ ආණ්ඩුව යටතේ මේ දූෂණ විරෝධී පනත් කෙටුම්පත ක්‍රියාත්මක කරන්නත් හොරකම් කරපු දේපළ හා මුදල් නැවත රට ගෙන්න ගන්නත් අවශ්‍ය කටයුතු කරන විත්තිය ප්‍රකාශ කරනවා අපේ න්‍යාය පත්‍රයේ මුලින්ම තියෙන එක.
බොහොම ස්තුතියි.